You're with SBS Radio.
දෙදහස් දහට අවුරුද්ධ අපි මේ ඉන්නේ අවසාන මාසේ දෙසැම්බර් මාසේ. ඔස්ට්‍රේලියාව තුළ දෙසැම්බර් මාසේ මේ වැදගත් සෞඛ්‍ය කාරණා පිළිබඳව කතාබහ කරද්දී අපිට හම්බ වෙන තවත් මාතෘකාවක් තමයි මේ බඩවැල් පිළිකා පිළිබඳව කතාබහ කරන කාරණාව. ඔස්ට්‍රේලියාව තුළ සමස්ත ඔස්ට්‍රේලියාව තුළම මේ බඩවැල් පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයේ විදිහට දෙසැම්බර් මාසය හඳුන්වනවා. ඉතින් අපි හිතුවා අද දවසේදී මේ බඩවැල් පිළිකා පිළිබඳව කතාබහ කරන්නට. මේ සඳහා අපි සම්බන්ධ කරගන්නවා මෙල්බර්න් නුවර වෛද්‍ය ලලිත් බද්‍රෝලිය මහතාව. අයිබෝන් සුබෝදසනක් වෛද්‍යතුමනි.
සුබෝදසනක් මදුර.
හොඳයි වෛද්‍යතුමනි, අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මුලින්ම පැහැදිලි කරගමු මොකද්ද මේ බඩවැල් පිළිකා කියන්නේ කියලා.
බඩවැලේ ඇතුළත තිබෙන සෛලවල අසාමාන්‍ය බෙදීමක් නැත්තම් විභජනයක් නිසා මේ ශ්ලේෂ්මල පටකේ එහෙම නැත්තම් මේ ඇතුළතම තවේ අසාමාන්‍ය වර්ධනයක් ඇති වෙන්න පුළුවන්. අපි මේකට කියනවා පොලිප් එකක් නැත්තම් කුඩා ගැටිත්තක් කියලා. ඉතින් මේ පොලිප්ස් නැත්තම් මේ ගැටිති පසු කාලයක පිළිකා බවට පත් වෙන්න පුළුවන්. මේ බඩවැල් පිළිකා ගත්තාම වර්ග දෙකක් අපිට දක්නට ලැබෙනවා. එකක් තමයි කොලොන් කැන්සර් කියන එක, නැත්තම් අන්ත්‍රවල තියෙන පිළිකාව. ඒක 77% පමණ දක්නට ලැබෙනවා. දෙවෙනි වර්ගයේ තමයි ඇනල් ඇන් රෙක්ටල් කැන්සර්, ඒ කියන්නේ ගුද මාර්ගයේ ඇතිවන පිළිකාය 33% පමණ වෙනවා.
හොඳයි වෛද්‍යතුමනි, අපි පොඩ්ඩක් ඔස්ට්‍රේලියාව දිහාට අවධානය යොමු කරොත් එහෙම ඔස්ට්‍රේලියාව තුළ මේ බඩවැල් පිළිකාවල ව්‍යාප්තිය කොහොමද මේ වෙන විට සිද්ධ වෙලා තියෙන්නේ?
ඔස්ට්‍රේලියාවේ සමේ පිළිකා හැරුණාම දෙවෙනියට වැඩිම ව්‍යාප්තියක් තියෙන්නේ මේ බඩවැල් ආශ්‍රිත පිළිකා, නැත්තම් මේ බවල් කැන්සර්. සාමාන්‍යයෙන් අවුරුද්දට 14,000ක් පමණ දැනට මේ බඩවැල් පිළිකා ඇති වෙනවා ඕස්ට්‍රේලියානුවන් අතර. 2020දී මෙම සංඛ්‍යාව 20,000ක් පමණ ප්‍රමාණයකට වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා කියලා තමයි අනුමාන කරන්නේ. ඒ වගේම තමයි මේ මරණයට පත්වන පිළිකා අතරින් මාරාන්තික පිළිකා අතරින් දෙවෙනියටම සිටින්නේ මේ බඩවැල් වල පිළිකා. ඉතින් අවුරුද්දකට 4,500ක් පමණ ඔස්ට්‍රේලියාව තුල මිය යනවා මේ බඩවැල් වල ඇතිවන පිළිකා නිසා. එයින් 55%ක් පිරිමි පාර්ශවයක්, 45%ක් පමණ කාන්තා පාර්ශවයක් වෙනවා.
හොඳයි වෛද්‍යතුමනි, දැන් මෙහි රෝග ලක්ෂණ පිළිබඳව කතා බහ කළොත්.
රෝග ලක්ෂණ කීපයක්ම අපිට දක්නට ලැබෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේ මල පහ කිරීමේ වෙනස් වීම, වැසිකිළියාවේ වෙනස් වීම හඳුනා ගැනීම වැදගත්. විශේෂයෙන්ම කොන්ස්ටිපේෂන් එහෙම නැත්නම් මල බද්ධය, ඒ වගේම බඩ බුරුලට යෑම, ඩයරියා වගේ නිතර නිතර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කෙනෙක් මල පහ කළා තවත් යාමට තියෙන බව දැනීම තවත් එක් රෝග ලක්ෂණයක්. ඒ වගේම අසාමාන්‍ය ලෙස නිතර නිතර මල පහ කරන්න සිදුවීමත් මෙහි රෝග ලක්ෂණයක් කියලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් රෝග ලක්ෂණයක් තමයි මේ මල පහ සමග ලේ පහවීම. හැබැයි මේ වර්ධවා තේරුම් ගන්න හොඳ නෑ හැම විටම මේ ලේ පහවීම පිළිකාවක් කියලා. මොකද හිමරොයිඩ්ස් නැත්නම් ආර්ශස් අමාරුවේදීත් මේක සිදුවෙන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙකුට බඩේ කැක්කුම, ගුද මාර්ගයේ ආශ්‍රිතව කැක්කුම් වගේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බර අඩුවීමත් තවත් රෝග ලක්ෂණයක්. අපේ නිතරම දකින ප්‍රායෝගික රෝග ලක්ෂණය තමයි රක්තහීනතාවය. මේ අයගේ මේ නොදැනීම මල පහ සමග ලේ පහවීම නිසා ඒගොල්ලොන්ගේ රතුරුදු ගාණු අඩු වෙලා ඒගොල්ලොන්ගේ අයන් ලෙවල්ස් අඩු වෙලා රක්තහීනතාවය සිදු වෙන්න පුළුවන්. අපි ඒක විශාල වශයෙන්ම පළමුවෙනි හඳුනා ගැනීමේ ලක්ෂණයේ විදිහට අපි ප්‍රායෝගික ජීවිතයේදී දක්නට ලැබෙනවා.
අපි කතා බහ කරමින් පසුවන්නේ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බද්‍රෝලිය මහතා සමග බඩවැල් පිළිකා සම්බන්ධයෙන්. මොකද මේ ගෙවි ගෙන දෙසැම්බර් මාසය 2018 අවුරුද්දේ අවසාන මාසය බඩවැල් පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි සමස්ත ඔස්ට්‍රේලියාවෙම හැඳින්වෙන්නේ. අපි ඊළඟට දැනගන්නට කැමති ඔබතුමාගෙන් දැන් මේ බඩවැල් පිළිකා සඳහා බලපාන ප්‍රධාන හේතු කාරණා මොනවද කියලා.
ඔව්, අපි තීර වශයෙන්ම හේතු කාරණා කීපයක්ම හඳුනාගෙන තිබෙනවා. එකක් තමයි මේ ජානමය පසුබිම. කෙනෙකුගේ පවුලේ කීප දෙනෙක් මේ බඩවැල් පිළිකාවට ලක් වෙලා තියෙනවා නම් අපි ගොඩක් වෙලාවට දකිනවා ඒගොල්ලොන්ගේ මේ බඩවැල් පිළිකාවට අවදානම වැඩි වෙන ජාන පසුබිමක් තියෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙකුට ඉන්ෆ්ලමේටරි බවල් ඩිසීස්, එහෙම නැත්නම් බඩවැල්වල ආසාදනය ඇති කරන රෝග කාලයක් තුල තියෙනවා නම් ඒ අයට පිළිකාව ඇති වෙන්න පුළුවන්. එතකොට ආහාර ගැන ගත්තාම කෙනෙක් වැඩිවෙන් රතු මාංශ රෙඩ් මීට් අනුභව කරනවා නම්, ඒ වගේම මේ සකස් කරන මාංශ ප්‍රොසෙස්ඩ් මීට් පාවිච්චි කරනවා නම් ඒ අයටත් අවදානම වැඩි. ආහාර ගැන කතා කරද්දී තවත් වැදගත් වෙන දේ තමා මේ තන්තු සහිත ආහාර, ෆයිබර් සහිත ආහාර අඩුවෙන් ගැනීම නිසා බඩවැලේ පිළිකා ඇති වෙන්න තියෙන අවදානම වැඩි වෙනවා. දුම්බීම සහ ඇල්කොහොල් භාවිතයත් විද්‍යාත්මකව සනාථ කරගෙන තිබෙනවා බඩවැලේ පිළිකා වැඩි කරන සාධක හැටියට. ඊට අමතරව කෙනෙක්ගේ වයස වැඩිවීම සමග, අවුරුදු 50ට වැඩිවීමත් සමග බඩවැල් පිළිකා සඳහා තියෙන අවදානම වැඩි වෙනවා. ඒ වගේම කෙනෙකුගේ ස්ථූල භාවය ඔබීසිටි නිසා බවල් කැන්සර් රිස්ක් එක, එහෙම නැත්නම් ඒ අවදානම වැඩි වෙනවා කියලා හොයාගෙන තිබෙනවා.
හොඳයි, අපි ඊළඟට පොඩ්ඩක් අවධානය යොමු කරත් වෙයිතුමනි, දැන් කොහොමද මේ බඩවැල් පිළිකා හඳුනාගන්නේ කියලා?
ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි මේ රෝග ලක්ෂණ තියෙන අය විශේෂ පරීක්ෂාවලට ලක් කරනවා. ඊට අමතරව ඔස්ට්‍රේලියාව තුළ මේ පෙර හඳුනා ගැනීම පරීක්ෂණ තිබෙනවා. ඒ මගිනුත් මේ රෝගය හඳුනා ගන්න පුළුවන්. ඉතින් කෙනෙකුට මේ රෝග ලක්ෂණ තිබෙනවා නම් අපි විශේෂයෙන්ම මේ කොලනොස්කොපි කියන පරීක්ෂණය කරනවා. ඒ පරීක්ෂණය කරන්න අපහසු නම් අලුත් පරීක්ෂණයක් තියෙනවා, මේ සීටි කොලොනෝග්‍රැෆි කියන ඒ සීටි ස්කෑන් පරීක්ෂණය, ඒක කරන්න පුළුවන්. ඉතින් මේ කොලොනොස්කොපි එකෙන් කරන්නේ මේ කැමරාවක් මේ බඩවැල ඇතුළට යවලා බඩවැල ඇතුළ පරීක්ෂා කිරීම. මේකේ වැදගත්කම තමයි අපි මේ පිළිකාවක් වගේ කොලිප් එකක් ගැටිත්තක් දැක්කොත් ඒකෙන් කොටසක් අරගෙන පරීක්ෂණ සඳහා යවන්න පුළුවන්. ඉතින් ඒක තමයි වැදගත්ම පරීක්ෂා විදියට හඳුන්වන්න පුළුවන් වෙන්නේ.
හොඳයි, මේ සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් අපි ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ බඩවැල් පිළිකා සුවපත් කිරීමට හෝ මින් වැළකී සිටීමට අපිට හැකියාවක් තිබෙනවාද කියලා?
වැළකී සිටීම ඉතාමත්ම වැදගත්. ඔස්ට්‍රේලියාව තුල පෙර හඳුනා ගැනීම පරීක්ෂා, එම නැත්තම් ප්‍රිවෙන්ටිව් ටෙස්ට් තිබෙනවා. කෙනෙකුගේ අවදානම වැඩි නම් ඒ අය සඳහා කොලොනොස්කොපි පරීක්ෂාව සිදු කරනවා. සමහර විට සෑම වසරකම, වසර දෙකකම, වසර පහකම මේ වෛද්‍යවරයා ඒ අවදානම අනුව තීරණය කරනවා මේ කොලොනොස්කොපි පරීක්ෂණය කොහොමද කරන්න කියලා. ඉතින් ඒකෙන් පෙර හඳුනා ගැනීම සිදු කරන්න පුළුවන්. ඊට අමතරව FOBT මල පහ පරීක්ෂාවක් තිබෙනවා. ඒක අවුරුදු 50න් පටන් ගන්නේ සෑම ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් සඳහාම. සෑම අවුරුදු දෙකකටම වරක් මේ සිදු වෙනවා, අවුරුදු 74 දක්වා. ඒ වගේම ජාතික වැඩසටහනක් තිබෙනවා අවුරුදු 50ට වැඩි අයට. ඒ පරීක්ෂණ කට්ටල් තැපල් මාර්ගයෙන් පැමිණෙනවා. දැනට තිබෙන වැඩසටහන අනුව අවුරුදු 50දිත්, ඊළඟට 54දිත් ඒ වගේ තැපල් මාර්ගිකව මේ පරීක්ෂණ කට්ටල් ලැබෙනවා. ඉතින් මේ පෙර හඳුනා ගැනීම තමයි මේ වැළැක්වීම සඳහා වැදගත්ම වෙන්නේ. ඊට අමතරව මේ රෝගයෙන් වැළකීම සඳහා මා කලිනුත් කිව්වා වගේ මේ හොඳ ආහාර පුරුදු ඉතාමත්ම වැදගත්. රතු මාංශ රෙඩ් මීට් සහ ප්‍රොසෙස් මීට් සකස් කරන මාංශ වලින් වැළකෙන්න පුළුවන් නම්, නැත්නම් අඩු කරගන්න පුළුවන් නම් අපේ ආහාරයට එළවලු පළතුරු විශාල වශයෙන් වැඩියෙන් එකතු කරගන්න පුළුවන් නම්, ඒ වගේම තන්තු සහිත ආහාර වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන් නම්, ඒ වගේම ව්‍යායාම සහ ආහාර මගින් මේ ස්ථූලතාවය ඔබීසිටි ඕවේට් අවම කරගන්න පුළුවන් නම් තාමත්ම වැදගත්. මීට අමතරව දුම්පානය කරන කෙනෙක් නම් ඒ වැළකීමත්, මද්‍යසාර භාවිතය, ඇල්කොහොල් නැවතීමත් බඩවැල් පිළිකා වලින් වැළකීමට හේතු වෙනවා. ඒ වගේම තමගේ පවුලේ කෙනෙකුට බඩවැල් පිළිකාවක් ඇති වෙලා තියෙනවා නම් ඒ අය තමගේ පවුලේ වෛද්‍යවරයා එක්ක සාකච්ඡා කරලා ඒ අදාළ පරීක්ෂා කරගන්නවා නම් තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඉතින් ප්‍රතිකාර ක්‍රම තුනක් දක්නට ලැබෙනවා. එකක් තමයි මේ ශල්‍ය කර්ම මගින් අදාළ පිළිකාව ඉවත් කිරීම. දෙවෙනි එක විකිරණ ප්‍රතිකාර, නැත්නම් මේ රේඩියෝ තෙරපි කියන එක. ඒ වගේම තුන්වෙනි එක තමයි මේ කීමෝ තෙරපි නැත්නම් මේ ඖෂධ මගින් ප්‍රතිකාර කිරීම.
හොඳයි, අපි කතා බහ කරමින් පසු ඒ බඩවැල් පිළිකා සම්බන්ධයෙන්, මොකද මේ ගෙවිගෙන දෙසැම්බර් මාසය තුළ බඩවැල් පිළිකා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ඕස්ට්‍රේලියාව තුළ අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරුලිය මහතාව. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
Enjoy more stories in your language by visiting sbs.com.au.